leader of the opposition, Sajit Premadasa, you have 18 minutes.
Garu, niyojya karyasabha sabhapatitumani aarambedeema mama kemathi bankolot vechcha rate aluthen api krushikarmaantaya idiriyata gena yana aluthma kramaveda sandaha yojana kipayak ematitumata idiripat kara palaweni eka thamai api yanna ona nava nirmana walata innovation walata modern agriculture walata e mokada navina krushikarma weda pirala tulin apita puluwam piriwaya adu karaganna e wageema ශ්‍රමහීනතාවය ශ්‍රම ඌනතාවයට විසඳුම් ලබා ගන්න ඒ වගේම පාරිභෝගිකයාගේ වෙනස් වෙන ඉල්ලීමට සරිලන ආකාරයට කටයුතු කරා. ඒ නිසා රටක් හැටියට අපි ඉදිරියට යන්නට නම් ඇග් ටෙක් ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි පැත්තට අපි යන්නට ඕන. ප්‍රිසිෂන් ඇග්‍රිකල්චර්, ස්මාර්ට් ඉරිගේෂන්, බයෝ ටෙක්නොලොජි, ඔටෝමේෂන්, ඉන්ඩෝ වර්ටිකල් ෆාමිං, ලයිෆ් ස්ටොක් ටෙක්නොලොජි, මොඩර්න් ග්‍රීන් හවුස් ප්‍රැක්ටිසස්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, බ්ලොක් චේන්, මේ අනාදී ක්‍රමවේද තුළ අපිට පුළුවන් නව කෘෂිකාර්මික ක්‍රමවේද හරහා බංකොලොත් භාවයෙන් රට ගොඩ එනකොට නැවුම් ආකාරයට ගොඩේමින් අපිට සාර්ථක ඉලක්ක කරා යන්නට පුළුවන්. මම උදාහරණ දෙකක් ඔබතුමාට දෙන්නම්. මොඩර්න් ග්‍රීන් හවුස් ටෙක්නොලොජි එකේ ලෝකයේ සම්පූර්ණ කෘෂිකර්ම ආදායම විශ්වාස කරන්න ඇමරිකානු ඩොලර් බිලියන 350ක් ග්‍රීන් හවුස් ඇග්‍රිකල්චර්. අපි රටක් හැටියට ඒ ග්‍රීන් හවුස් ඇග්‍රිකල්චර් ක්ෂේත්‍රයට අපි මුල පුරන්නට ඕන. ඒ වගේම තවත් අලුත් තාක්ෂණයක් තිබෙනවා ප්‍රසිෂන් ඇග්‍රිකල්චර් කියලා. මේ ප්‍රසිෂන් ඇග්‍රිකල්චර් ටෙක්නොලොජි එකේ ලෝකයේ මාකට් එක ඇමරිකානු ඩොලර් බිලියන 43.4. ඉතින් ඇත්ත වශයෙන්ම අපි කෘෂිකර්මාන්තේ තාක්ෂණික දියුණුවක් අපි ඉතාමත්ම ඉක්මනින් ලබාගත යුතුයි කියන එක තරයේ විශ්වාස කරනව පමණක් නොවේ. අපි බංකොලොත් භාවයෙන් ගොඩ එන ගමනේදී ඒ ඉලක්ක කරා යෑම ඉතාමත්ම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. ඊළඟට මම කැමති ඇමතිවරයාගේ අවධානය යොමු කරන්න ඇත්ත වශයෙන්ම මේ අයවැය යෝජනාවල පහුගිය කාල සීමාව තුළ ගත්තු අමනෝඥ තීන්දුවල රටත් ජනතාවත් මුහුණ දුන්න පළවිපාකවලට තිරසර විසඳුම් නැහැ කියන එකයි අපේ අදහස. දැන් බලන්න වන්දි ලබා දීම සඳහා එක්කෝ නියඟේ නිසා එහෙම නැත්නම් ගම් වතුර සඳහා ඇත්ත වශයෙන්ම ප්‍රමාණවත් වන්දි වෙන් කිරීමක් සිදු වෙලා නැහැ. මුදල් වෙන් වෙලා නැහැ වීමිල දී ගැනීමට. එක රුපියලක් එක තඹ සතයක් වෙන් වෙලා නැහැ. එතකොට නිෂ්පාදනය කරන වී කොහොමද වී ගොවියා ස්ථාවර මිලකට සාධාරණ ස්ථාවර මිලකට අලෙවි කරගන්නේ කියන එක බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම සතාසි උපාවා සහ ගොවි ජනතාව අතර ඇතිවෙන ඒ ඝට්ටනකාරී තත්ත්වයන් තුළින් ඒ සිදුවෙන අස්වැන්නට සිදුවෙන හානිය පිළිබඳව එක තඹ දොයිතුවක් අරමුදල් වෙන් කරලා නැහැ. ඒ වගේම ආහාර සුරක්ෂිත භාවයට වෙන් කරලා තියෙනවා මිලියන 250 2024 වෙනුවෙන්. දැන් ලබන වසරේ බොහෝ විශේෂඥයින් කියනවා නියඟයක් එන්නට ඉඩ තියෙනවායි කියලා. එතන නියඟයක් එන්නට ඉඩ තිබෙනවායි කියන කාලවකවානුවක මිලියන 250ක් වැනි සොච්චමක් වෙන් කිරීම තුළ ඒක ප්‍රතිඵලදායිද නැද්ද කියන එක සොයා බලන්නට වෙනවා. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමති අපි වාර්ෂිකව අපේ රටට අත වශයෙන්ම වර්ෂාවෙන් ලැබෙන ජලය 50 බිලියන් කියුබික් මීටර්ස් අපි නාස්ති කරමු. අපතේ යනවා. මොකද ඒකට හේතුව? ඒකට හේතුව අපේ වාරි පද්ධතිය පුනරුත්ථාපනය වෙලා නැහැ. ඉතින් අපි අගය කරනවා කුඩා වාරි ප්‍රතිසංස්කරණය කිරීම. හැබැයි කුඩා වාරි විතරක් නෙමෙයි මධ්‍ය වාරි සහ මහා වාරි අංග සම්පූර්ණ පුනරුත්ථාපන ඉරිගේෂන් රීහැබිලිටේෂන් එකකට අපි අනිවාර්යයෙන්ම යා යුතුයි. ඒ වාරි කර්මාන්තයේ ස්ටෝරේජ් කැපැසිටි එක වැඩි වෙනකොට අපිට පුළුවන් මුහුදට ගලා යන ඒ අපතේ යන ජලය රඳවාගෙන රටේ ජනතාවගේ ප්‍රයෝජනයට ඒක උපයෝගී කරගන්න. දැන් මම කැමති මේ අවස්ථාවේ වැදගත් මාතෘකාවකට ප්‍රවේශ වන්න. මේ සියලුම කරුණු කාරණා දත්ත මම ඉදිරිපත් කරන්නේ කෘෂිකර්ම අමාත්‍යංශයේ වෙබ්සයිට් එකේ සඳහන් වී තිබෙන දත්ත ලේඛන සහ විගණන වාර්තාවල දත්ත පරිශීලනය කරමින් පසුව. ඇමතිතුමා දන්නවද අවුරුදු 11ක් කන්න 22ක් බතලේගොඩ පරීක්ෂණයක් කරලා තිබෙනවා. ඒ පරීක්ෂණයේදී හෙලිදර වුණු කාරණා මොනවද? ඒ පරීක්ෂණය කියනවා සම්පූර්ණයෙන්ම කාබනික පොහොර යෙදවීම තුළින් අස්වැන්න 121 31 අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම අඩු වෙනවායි කියන. මේ අද ඊයේ එකක් නෙමෙයි. අවුරුදු 11ක කන්න 22ක පරීක්ෂණය. ඒ වාර්තාවේ ඒ වගේම කියනවා වැඩිම කන්නයක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි රසායනික පොහොර විතරක් නෙමෙයි. රසායනික පොහොරයි කාබනික පොහොරයි දෙකේම මිශ්‍රණය. දැන් මේ දත්ත ඔබතුමන්ලා දැක්කා. ඔබතුමන්ලා දන්නවා. නමුත් මේ දත්ත ඉදිරියේ ඔබතුමන්ලා එක පාරම ගියා කාබනික පොහොර වගා. කාබනික පොහොර වගාවට ගිහිල්ලා සිදුවුණු හානිය මොකක්ද? VFN 153කින් අඩු වුණා. සාමාන්‍යයෙන් ගත්තොත් අර්ථාපල් සහ අනිකුත් භෝග වර්ගවල අස්වැන්න 152කින් අඩු වුණා. බඩිරුණු ගත්තොත් 68ක. ලොකු ලුණු ගත්තොත් 152ක. අර්ථාපල් 152ක. මිරිස් 143ක. වැටකොළු වගාව 64කින්. තක්කාලි වගාව 62කින්. ගෝවා වගාව 61කින්. බෝංචි වගාව 54කින්. බණ්ඩක්ක වගාව 49කින්. වම්බටුව වගාව 142. මේ සියලුම කෘෂිකර්ම අමාත්‍යංශයේ දත්ත. දැන් මේක තමයි සිදුවුණු හානිය. මේ හානිය තුල තවත් දෙයක් සිද්ධ වුණා ගරු අමාත්‍යතුමනි. ඒ තමයි මේ රටට අසූචි පෝර ගෙන්වීමේදී සිදුවුණු ඒ බරපතල හොර ගනුදෙනුව තුළ රටට සිදුවුණු මූල්‍ය පාඩු. දැන් මම පැහැදිලිව කියන්නට ඕන මේක විගණකාධිපති වාර්තාව. විගණකාධිපතිවරයා WPC වික්‍රමරත්න 41 වෙනි විගණකාධිපතිවරයා. එතුමට ඔනර්ස් ඩිග්‍රී එකක් කොමර්ස් වලින් තියෙනවා. කැලණිය යුනිවර්සිටි එකේ ප්‍රොෆෙෂනල් අකවුන්ටන්සි එක්සමිනේෂන් එක තියෙනවා. ඉන්ස්ටිටියුට් ඔෆ් චාටර්ඩ් අකවුන්ටන්ස් ක්වොලිෆයිඩ් ෆෙලෝ ඇන් මෙම්බර් ඔෆ් ද ඉන්ස්ටිටියුට් චාටර් ඔෆ් අකවුන්ටන්ස් ක්වොලිෆයිඩ් අකවුන්ටන්ට් මෙම්බර් ඔෆ් ද චාටර්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් පබ්ලික් ෆිනෑන්ස් ඇන් ඔල්සෝ ෆෙලෝෂිප් ඉන් ද ඉන්ස්ටිටියුට් ඔෆ් ෆිනෑන්ෂියල් අකවුන්ටන්ස් ඔෆ් ද යුනයිටඩ් කිංඩම්. හලෝ ක්වොලිෆයිඩ් විගණකාධිපතිවරයෙක් ලබා දුන්නු විගණකාධිපති වාර්තාව. මේක පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිතිය යෝජනා කරලා පොදු ජන පෙරමුණේ වෘත්තීය සමිතියේ බලකිරීමට AA සුදුසුකමක් නැති දේශපාලන පරිගැනීමක් සඳහා අභ්‍යන්තර විගණන වාර්තාවක් සකස් කරන්නට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඒ පත් කරපු හොර විගණන කෑ නෙවෙයි, හොර විගණන වාර්තාව වගේ නෙවෙයි. මේක ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව. මම මේ ඔඩිටර් ජෙනරල් තුමාගේ මේ සුදුසුකම් ටික හැන්සාට්ගත කරනවා, සභාගත කරනවා. මොකද මේ ඔඩිටර් ජෙනරල් වාර්තාවෙන් තමයි මම මේ ඉදිරිපත් කරන්නේ. එහෙම නැතු පොහොට්ටු වෘත්තීය සමිතිය යෝජනා කරපු හොර තාවකාලික වැඩාවරණ විගණකාධිපති වැඩාවරණ හොරෙක්ගේ වාර්තාවක් නෙවෙයි කියන එක මම පැහැදිලිව කියන්නට ඕන. දැන් මං අහන්න කැමතියි ගරු ඇමතිතුමනි, මේ ගනුදෙනුව නිසා ඇමරිකානු ඩොලර් ලක්ෂ 69ක් අපේ රටට අහිමි වෙලා තිබෙනවා. මිලියන 1382ක්. දැන් මේකට පැහැදිලිව මොකද්ද ඔබතුමාගේ ප්‍රතිචාරය? දැන් බලන්න මම ඔබතුමාට මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ. මම මේ ඔඩිටර් ජෙනරල් වාර්තාව හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා. දැන් පෝර ටික ආවෙත් නැහැ. හැබැයි පෝරවලට අසූචි පෝරවලට ගෙවලා තියෙනවා. ඩොලර් ලක්ෂ 69ක්, මිලියන 6.9ක්. රුපියල් ලක්ෂ 13,827ක්. ඒ විතරක් නෙමෙයි. මේ ඔඩිටර් ජෙනරල් වාර්තාවේ ගණනය කරලා නැහැ මහ කන්නේදී වගාවට යෙදීම සඳහා සැලසුම් කළ කාබනික පෝර මෙට්‍රික් ටන් 96,000ක් නොයෙදීම නිසා අහිමි වුණු අස්වැන්නේ හානිය. ඒක ගණනය කරලවත් නැහැ. ඒ විතරක් නෙමෙයි, ලංකාවේ ආර්ථික වටිනාකමක් ඇති භෝගවලට මෘදු කුණු වීම නැමැති විනාශකාරී රෝගය සහ අංගමාරය ඇති කරන අර්වීනියා සහ බැසිලස් නැමැති රට තුළ මර්ධනය කිරීම සඳහා නිර්දේශිත කෘෂි රසායන වර්ගයක් නොමැති විනාශකාරී බැක්ටීරියා සහිත පොහොර තොගයක් රට තුළට ඇතුළු කිරීමට උත්සාහ කිරීම වෙනුවෙන් අපේක්ෂිත වන්දිය ගණනය කළ නැහැ. ඒ විතරක් නෙමෙයි, උක්ත කාබනික පොහොර සැපයීම වෙනුවෙන් ඇතිකරගත් ගිවිසුම මත ශ්‍රී ලංකා ජනරජයට අනාගතයේදී යම් වන්දියක් වියදමක් ගාස්තුවක් ගෙවීමට සිදුවහොත් එම පාඩුව ඒක ගණනය කරලත් නැහැ. මේ ඒව නැතුව තමයි මේ ඔක්කොම ඩොලර් ලක්ෂ 69ක්, මිලියන 6.9ක්. දැන් එතකොට මම අහන්න කැමතියි ගරු අමතිතුමාගෙන්, ඔබතුමාගේ වෙලාවේ මේක උත්තර දෙන්න, මේ ඔඩිටර් ජෙනරල් වාර්තාවේ පොඩ්ඩක් සටහන් කරගන්නකෝ ගරු ඇමතිතුමා. 4 පිටුව, 31 පිටුව, 37 පිටුව, 38 පිටුව, 39 පිටුව, මේක ඔක්කොම තියෙන සඳහන් කරලා. ඇයි මේවට විරුද්ධව පියවර නොගන්නේ? ඇයි මේව හංගන්නේ? මම පිළිගන්නවා ඔබතුමා කෘෂිකර්ම ඇමති කාලේ නෙවෙයි මේක මුනේ කියන්නේ. ඒක මම පිළිගන්නවා. ඒක පිළිබඳව ඔබතුමා නිර්දෝෂී. හැබැයි ඔඩිටර් ජෙනරල් වාර්තාව පදනම් කරගෙන පියවර නොගැනීම ගැන ඔබතුමා නිර්දෝෂී කියලා කියන්නට බෑ. නෑ, ඔබතුමාගේ කාල වේලාවේ ඔබතුමා උත්තර දෙන්න සරහ නැතුව. නෑ, මම ඔබතුමා පුද්ගලිකව මඩ ගහන කතා නෙවෙයි. මේ ඔක්කොම මේ වික්‍රමරත්න
ඔබතුමා
මම කතා කරලා ඉවරුණාට පස්සේ නේ මෙතුම කතා කරන්නේ. එතකොට මගේ කාලේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මං කාලේ කමන්නේ ඔබතුමා. නෑ, ඔබතුමාට කාලය ඔබතුමා කාලයෙන් අඩු කරගන්න අවශ්‍ය නැහැ. මේක ඊයේත් මෙතන කතා වුණා. ඔබතුමාම ඊයේ අපිට යෝජනා කරා ක්‍රමවේදයක්. මම ඊයේම උපදෙස් ලබා දුන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගැන වාර්තා කරන්න කියලා. මොකද මෙතන කාගෙවත් නම් සඳහන් වෙලා නැහැ. මෙතන මේ සිද්ධියක් ගැන කිව්වට අඩු ගානේ අපිට නිර්දේශයක් දීලා නැහැ. කවුද මේකට වග කියන්න ඕන කියලා කෝප් එකෙන් හෝ මෙතන මේ කියන විගණකාධිපති වාර්තාවෙන් ඒක තහවුරු කරලා නැහැ. ඒ නිසා තමයි
කටුක් දාලා සොයන්නේ.
දැන් හැබැයි ඔබතුමා කිව්ව ආකාරයටම ඊ අපි ඒ කටුත් ආරම්භ
කරා. Thank you minister. Honorable leader of the opposition.
ගරු honorable chairman, කරුණාකරලා මගේ කතාවට බාධා කරන්න එපා. මම දත්ත සහිතව මේවා ඉදිරිපත් කරන්නේ මේක ක්වොලිෆයිඩ් වික්‍රමරත්න විගණකාධිපතිතුමාගේ වාර්තාව එහෙම නැතුව පොහොට්ටුව පත් කරපු අධ්‍යාපන සුදුසුකම් නැති එයා VRS රිටයර්මන්ට් ගියන් පස්සේ ආපහු පත්වීම් දෙකක් දුන්න හොර විගණකාධිපතිවරයෙක් නෙමෙයි අර ඉංජිනේරු සංස්ථාවේ වගේ පොඩක් අහුම්කම් දෙන්න මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ අසූචි පෝර වාර්තාවට අසූචි පෝර පිළිබඳව ඒ මහා හොරකමේ විගණන වාර්තාවේ පිටු අංක 431 37 38 39 මම නැවතත් වරක් කියනවා ඔබතුමාගේ කාලේ නෙවෙයි මේක වුනේ ඔබතුමා නෙවෙයි කැබිනට් පේපර් එක දැම්මේ හැබැයි විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ගත යුතු පියවර තිබෙනවා මම ඒව ටිකක් කියන්නම් ඔබතුමා ඒකට පියවර නොගැනීම ගැන අපි ඇත්ත වශයෙන්ම බරපතල ලෙස කනගාටු වෙනවා. දැන් මං කියන්නම් විගණකාධිපතිවරයා මොනවද කියන්නේ? මේ සිද්ධියට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය ආදීෙහි වගකිව යුත්තන් සිය වගකීම පැහැරහැර ඇති බව නිරීක්ෂණය කරමු. වගකීම responsibility පැහැරහැරීම violating responsibility කවුද? කෘෂිකර්ම අමාත්‍යංශය කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය. එතකොට කවුද ඒකේ වගකීම යුත්තා? සජිත් ප්‍රේමදාසද? සමගි ජන බලවේගයද? අපිද? අපිද වගකීම යුත්තා? ඔබතුමා දන්නේ නැද්ද කවුද වගකීම යුත්තා කියලා? මේ ඔඩිට් වාර්තාවේ තියෙනවා. තවත් මෙන්න මෙහෙම දෙයක්. මෙන්න මේක අහගන්න. අදාළ සුරක්ෂණයන් කල්ලිකුත් වීමට පෙර මුදල් කර ගැනීම හෝ සුරක්ෂණයන්ගේ කාලය දීර්ඝ කර ගැනීමට කටයුතු නොකිරීම හා අත්තිකාරම් ගැනීමේදී කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීම හේතුවෙන් රජයට සිදු වූ පාඩුව මෙම ගනුදෙනුවට සම්බන්ධ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පවරා අය කර ගැනීම කවුද කියන්නේ? ක්වොලිෆයිඩ් විගණකාධිපතිතුමා වික්‍රමරත්න මැතිතුමා. එතුමගේ ක්වොලිෆිකේෂන්ස් උත් කිව්වා. මොනවද තමුන්නාන්සේලා කරන්නේ? හොර පත්වීම් දාලා හොර විගණකාධිපති නිලධාරීන් කියලා පත් කරලා අධ්‍යාපන සුදුසුකමක් නැතුව තියෙන එකම සුදුසුකම පොදු පෙරමුණේ වෘත්තීය සමිතියේ ලියුම දාලා මොනවද කරන්නේ? මටත් මගේ බිරිඳටත් මඩ ගහන එකනේ කරන්නේ. මොන ලැජ්ජ නැති වැඩක්ද? මෙන්න තියෙනවා විගණකාධිපති වාර්තාව. කරුණා කරලා මේක ක්‍රියාත්මක කරන්න. ඒ විතරක් නෙවෙයි, නීති රීති ප්‍රකාරව ගිවිසුම් වලට අනුකූලව ක්‍රියා නොකළ උක්ත සැපියුම්කාර සමාගම ශ්‍රී ලංකාව තුල ආසාදු ලේඛන ගත කිරීමට කටයුතු කිරීම සහ 113,827ක මුදලක් ලබා ගැනීම සඳහා ඒ සැපියුම්කාරයාට එරෙහිව නෛතික කටයුතු කිරීම මෙන්න තියෙනවා ඔක්කොම නිර්දේශ. මේවා ක්‍රියාත්මක වෙලා නැහැ. ඒක ගැන ගරු ඇමතිතුමනි යමනාපෙන්න එපා. ඔබතුමාට වග කියන්න සිද්ධ වෙනවා. ඔබතුමා දැන් මගෙන් අහනවා ඊයේ මම කිව්වලු අර එහෙම කරන්න මෙහෙම කරන්න කියලා. දෙයනේ මේ කෘෂිකර්ම ඇමතිතුමා ඉන්නේ විපක්ෂ නායකයාගේ උපදෙස් මත. මට වෙලා තියෙනවා මං ගන්න වෙලා මේ කෘෂිකර්ම ඇමතිතුමා ඉන්නේ මේ විපක්ෂ නායකයාගේ උපදෙස් මත. මේ කෘෂිකර්ම අමාත්‍යංශයේ මං දන්නවා එතුමා නොසිටින කාලවකවානුවේ කරපු හොරකම් වලට මගෙන් උපදෙස් අරගෙන නඩු දාන්නද ඔබතුමා ඉන්නේ? මගෙන් උපදෙස් අරගෙන කටයුතු කරන්නද ඔබතුමා ඉන්නේ? මොකද්ද මේ විහිළුව? වසර ගණනාවක් මේක පරණයි. ඒ විතරක් නෙමෙයි තව තියෙනවා කාරණාව. දැන් ඔබතුමාට මතකද මේ නැනෝපෝර ගනුදෙනුව? ඉන්දියාවේ නැනෝපෝර ගනුදෙනුව. මොකද්ද මේ නැනෝපෝර ගනුදෙනුව? මිලිලීටර 500ක ප්‍රමාණයේ බෝතලේ ඉන්දියාවේ ඩොලර් 3,723ක් මිලදී ගන්න පුළුවන් ඒ නැනෝපෝර අරගෙන තියෙනවා ඩොලර් 12,745ට. අපේ රටට කරපු පාඩුව මිලියන 1000 සමාවෙන්න අපේ රටට කරපු පාඩුව 178,000යි. ඒ කියන්නේ මිලිලීටර් 500ක් සඳහා ඩොලර් 7.3යි සමාවෙන්න ඩොලර් 3.723ට ගන්න පුළුවන් එක ඩොලර් 12.745ට අරගෙන තියෙනවා. එතකොට එක බෝතලයකට නැනෝ පෝර බෝතලයකට වැඩිපුර ගෙවලා තියෙනවා රුපියල් 1867ක්. රටට සම්පූර්ණ පාඩුව 178,400 මිලියන 7,841යි බිලියන 7.8යි. කවුද කියන්නේ? මම නෙමෙයි. හොරාටපත් කරගත්ත ඊගනකාධිපතිවරයෙක් නෙමෙයි. මේ 41 වෙනි ඊගනකාධිපති වික්‍රමරත්න මහත්තයා. හරි. අර මේ 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 අපිට මඩ ගහන්න අපේ චරිත ඝාතනය කරන්න පොහොට්ටුවේ යෝජනා සම්මත කරපු වෘත්තීය සමිතිය සම්මත කරපු සුදුසුකම් නැති හොර විගණ කාධිපතිවරයෙක් නෙමෙයි. දැන් මොකද්ද මේවට ඔබතුමා ගන්න පියවර කරුණා කරලා කියන්නේ? ඒ විතරක් නෙමෙයි. ඔබතුමා දන්නවද තවත් විහිළු සහගත දෙයක් වෙලා තියෙනවා. මේක විහිළුවක් නෙමෙයි. මේක ඇත්ත වශයෙන්ම රටේ ජනතාව නොමග යවීමක්. මොකක්ද වෙලා තියෙන්නේ? ඔබතුමා දන්නවද කාබනික පොහොර වශයෙන් රටේ බෙදා හරිනවයි කියලා පොටෑසියම් ක්ලෝරයිඩ්. පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොරක් නෙමෙයි. පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර බෙදලා දෙනවයි කියලා ප්‍රසිද්ධියේ කෘෂිකර්ම ඇමතිවරයා රටම අන්දවලා ගොවි ජනතාව අන්දවලා කටයුතු කරලා තිබෙනවා. මොකද්ද ඔබතුමා එකට ගන්න පියවර? මම අහන්න කැමති ඔබතුමාගෙන් පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ කාබනික පොහොරක්ද? මේ මම මේ ඔක්කොම දේවල් මේ කරපු බොරුව මේ කරපු හොරකම කරපු වංචා ඔක්කොම හැන්සත් ගත කරනවා සභාගත කර. හැබැයි නැනෝ පෝර වංචාවට මන් දන්න ඔඩිට් රිපෝට් එකක් තියෙනවද? ඔඩිට් රිපෝට් එක හදලද? ඔඩිට් රිපෝට් එක අතුරුදහන් වෙලාද? දැන් ওই රිපෝට්ස් වලට මොනවද වෙන්නේ? ඔය පාර්ලිමේන්තුව කල් දානවයි කියන தත්ත්වය තුල ප්‍රොරෝග් කරනවයි කියන தත්ත්වය තුල මොකද වෙන්නේ? මොනවද මේවට වෙන්නේ? මේකම රට ගොවි ජනතාව සම්පූර්ණ මන්දවන්න කරන මහා මිත්‍යාවාදී ක්‍රියාවක්. ඒ නිසා මම මේ සියලුම කරුණු කාරණා හැන්සත් ගත කරනවා සභාගත කරනවා. මම ඔබතුමාට එකක් කියන්නට ඕන. මේ විවිධ පුද්ගලයෝ ඇවිල්ලා එක එක චෝදනා කරලා හැන්සත් ගත කරනවායි කියනවා සභාගත කරනවායි කියනවා. හැබැයි අපි හැන්සත් එකෙන් ඇහුවාම මොනවාක්වත් එහෙම හැන්සත් ගත කරලත් නැහැ සභාගත කරලත් නැහැ. මොනවද ඒවට ගන්න පියවර? මොනවද ඒවට ගන්න පියවර? ලේකම් කාර්යාලය හැන්සත් ගත කරනවායි කියලා කියනවා. හැන්සත් එකෙන් ඇහුවා මොනවාක්වත් නැහැ.
අද පාර්ලිමේන්තුව ඇවිල්ලත්
මොනවාක්වත් නැහැ. ඉතින් ඇත්ත වශයෙන් මම ඔබතුමාට එකක් කියන්නට ඕන. ඔබතුමා අමනාපෙන්න මම මෙහෙම කිව්වට යාළු මිත්‍රකම් පැත්තක දාන්න හිතවත්කම් පැත්තක දාන්න කරුණා කරලා ඔඩිට් වාර්තාවේ තියෙන නිර්දේශ ටික මේක තියෙන නිර්දේශ. විපක්ෂ නායකයාගේ නිර්දේශ වුන්නේ විපක්ෂ නායකට අයිතියකුත් නැහැ නිර්දේශ දෙන්න. මෙන්න මේව හැන්සත් ගත කරනවා සභාගත කරනවා. ඔබතුමා නොදන්නව නම් මේව ටික ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒ වගේ මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මගේ කතාවෙන් පස්සේ මේ පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා කාබනික පොහොරක් තියෙනවා. පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා අපේ රටේ ජනතාවට කාබනික පොහොර ගෙන්නලා බෙදුවයි කියලා කවුද රට ඇඳෙව්වේ? උත්තර දෙන්න. මම දන්න ඔබතුමා නෙවෙයි කියලා. කවුද කරේ? ඒකට උත්තර දෙන්න. ඒ වගේම මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මම දැක්කා ඔබතුමා කතා කරනවා පසු සම්පත් ශේෂ්ත්‍රය ගැන. මං අහන්නේ ඔබතුමන්ලා මේ රටේ වටිනාම පසු සම්පත් දේපල ගොවිපලවල 31ක් තියෙනවා. ඒ ගොවිපලවල 31ම වෙන්දේසියට දාලා තියෙන්නේ. මිල්කෝ එක වෙන්දේසියට දාලා තියෙන්නේ. මිල්කෝ එකට දැන් කියනවා මිල්කෝ එකේ භූමිය ඔබටයි තියෙනවා ඒක UDA එකටයි තියි කියලා. ඒක හරිද? මේ ගොවිපලවල වෙන්දේසි කරලා ඇමතිතුමනි පුළුවන්ද මේ රටේ කිරි නිෂ්පාදනය ගොඩනගන්න? දැන් ඔබතුමා කච්චි ගල්ලාරේ කරන ව්‍යාපෘතියක් ගැන කිව්වා. හොඳයි. හැබැයි රිදීගම ෆාම් එක ඔබතුමා විකුණන්න යනවා. වීරවිල ෆාම් එක විකුණන්න යනවා. තවත් පසු සම්පත් ෆාම්ස් 31ක් විකුණන්න යනවා. කොහොමද රට ගොඩ ගන්න? අවසාන වශයෙන් මම කියන්න කැමති වැඩි වෙලාවක් මම ගන්නෙ නැහැ. මේ රටේ උඩ රට ප්‍රජාව අපි වතු කම්කරු කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. උඩ රට මේ රටට විදේශ විනිමය උපයන ඒ ජන ප්‍රජාව අපි රැක ගන්නට ඕන. තවදුරටත් ඒ අයව කම්කරු තැනේ තියන්නට එපා. මේ රටේ තේ නිෂ්පාදනයෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ලබා දෙන්නේ කුඩා තේවතු. හැබැයි කුඩා තේවතු වලට අයිති භූමි භාගය ඉතාමත්ම සුළු ප්‍රමාණයක් 30%-40%ක් වගේ ප්‍රමාණයක්. ඉතුරු ටික ඔක්කොම අයිති ලොකු කොම්පැනි වලට, රාජ්‍ය වතු ශේෂ්ත්‍රයට. එතන වැඩිම ඉඩම් ප්‍රමාණයක් තියෙන අය තේ නිෂ්පාදනයට අඩුවෙන්ම දායකත්වය දෙනවා. අඩු ඉඩම් අයිතියක් තියෙන කුඩා තේවතු හිමියන් වැඩි නිෂ්පාදන දායකත්වයක් දෙනවා 60%-70%කට ආසන්න ප්‍රමාණය. එතකොට අපි මොකද කරන්න ඕන? හැමදාම වතු ප්‍රජාව ඒ කම්කරු තනතුරේ තියාගෙන 1000 දෙන්නම් 1500 දෙන්නම් 2000 දෙන්නම් 2500 දෙන්නම් 3000 දෙන්නම් කිය කිය විවිධ ඇමතිවරුන්ගේ විවිධ රජයල්වල ස්ථිර වහලුන් බවට පත් කරන්න නැතුව without enslaving them, empower them, සවි බල ගන්නන්න. මම කිසිම බියක් නැතුව යෝජනා කරනවා මේ රටේ විරකියාවෙන් පෙළෙන ජාති ભેදයෙන් තොර තරුණ ප්‍රජාවට, වතු ප්‍රජාවට වගා නොකරන මුඩු ඉඩම් ටික කුඩා තේවතු හැටියට තමන්ගේම සසක්තියෙන් සෝත්සාහෙන් ඒ කුඩා තේවතු වල නිෂ්පාදනය වැඩි කරලා ඒ භූමිය තුලම තමන්ගේම නිවසක් ඉදි කරගෙන ලයින් කාමරය තමන්ගේ සදාකාලික නිවස බවට පත් කරගන්න නැතුව මේ වතු ප්‍රජාවයයි කියන කම්කරු ප්‍රජාවයයි කියන අපි මේ වචනේ පාවිච්චි කරන්නේත් නැහැ. ඒ උඩරට ශ්‍රමික ප්‍රජාව කුඩා තේවතු හිමියන් බවට පත් කරන්න ඔබට බැරි නම් අපි ඒ දේ කරනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මට මතකයි මම මේක ජනාධිපතිවරණයේදී කිව්වහම ජාතිවාදය ආගම්වාදය මුල් කරගෙන ගහපු ගැහිල්ල. ගහපු ගැහිල්ල. මම කිව්වේ මේ රටේ විරකියාවෙන් පෙළෙන තරුණ ප්‍රජාව ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව ඒ වගේම වතු ප්‍රජාව මේ මුඩු ඉලම් වල කුඩා තේවතු හිමියන් බවට පත් කිරීමේ අයිතිය ලබා දෙන්නේ කියලා ගැහුවා හිටලා. හැබැයි හිටලා ගහපු එකේ පළ විපාකය අද තියෙනවා රටම නන්නත්තර වෙලා, රටම බංකොලොත් වෙලා, 120,000 අනාථ වෙලා. ඒ නිසා මම මේටදී දීර්ඝව කතා කරන්නට යන්නේ නැහැ. මම වගකීමෙන් යුක්තව කටයුතු කරන පුද්ගලෙක්. මම නැවතත් වරක් කියනවා හැන්සඩ් ගත කරනවා, සභාගත කරනවා අපේ වික්‍රමරත්න මැතිතුමා සුදුසුකම් තියෙන කැලණිය යුනිවර්සිටි එකේ කොමර්ස් ඩිග්‍රී එක චාටර්ඩ් අකවුන්ටන්ට්ස් ඉන්ස්ටිටියුට්ස් වල සේවය කරපු CIPFA, ACMA, FFA, FCA එකේ ඒ විගණකාධිපතිතුමා තමයි මේ විගණකාධිපති වාර්තාව ලබා දුන්නේ. එහෙම නැතුව මේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ පොදුජන පෙරමුණ යෝජනා කළා, ඉල්ලීම් ලිපි ලබා දීලා අධ්‍යාපන ඒටිවත් නැහැ, සුදුසුකම් නැති පුද්ගලෙක් තියාගෙන එයාව VRS රිටයර්මන්ට් කියවලා රිටයර්මන්ට් එකෙන් පස්සේ රටේ නීතියට විරුද්ධව, මුදල් අමාත්‍යාංශයේ නීතියට විරුද්ධව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපතිගේ නිර්දේශවලට විරුද්ධව දෙවතාවක් පත්වින් දීලා අදටත් ඉන්නවා. දෙසැම්බර් 31 වෙනිදා වෙනකන් කොන්ත්‍රාත් කාලය තියෙනවා. ඒ මොකද ඔක්කොම ප්‍රොමෝෂන්, ඔක්කොම සපෝට් එක ලැබුණේ සජිත් ප්‍රේමදාසටයි පවුලේ සමාජිකින්ටයි බොරු කියලා මඩගස්සවන්නේ. මේක මඩගහන වார்த்தාවක් නෙමෙයි, මේ හොර අසූචි පෝර පිළිබඳ විගණන වார்த்தාව සීලු දෙනාම දන්නවා. ගරු ඇමතිතුමනි, ඔබ නෙමෙයි මේ හොරකම කරේ. නමුත් හොරකම් කරපු අයට විරුද්ධව විගණකාධිපතිවරයා ලබා දීලා තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නට ඔබතුමා කටයුතු කරන්න කියමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
Thank you. Honorable Lakshman Kiriyalla.
මේ අසූචි පෝර වංචාවට සම්බන්ධ අය උත්තර දෙන්නන්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලත් නැහැ. අද කෘෂිකර්ම අමාත්‍යාංශය සාකච්ඡා කරන දවසේ උත්තර දෙන්න
පාර්ලිමේන්තුවට ඇවිල්ලත් නැහැ. Honorable Rameshwaran, you have 5 minutes.
Thank you. நன்றி சபைக்கு தலைமுகத்தாகவும் கௌரவ உறுப்பினர் அவர்களே, கமத்தொழில் பெருந்தோட்ட கைத்தொழில் அமைச்சர் சம்பந்தமாக பேசுவதற்கு சந்தர்ப்பம் அளித்ததுக்கு. இந்த அமைச்சானது இந்த நாடு ஒரு விவசாய அமைச்சு, அதிலேயும் பெருந்தோட்ட மக்கள் இந்த நாட்டுக்கு பெருவாரியான வருமானத்தை ஈட்டுக் கொடுக்கின்ற மக்கள். கௌரவ அமைச்சர் அவர்களே, இந்த பெருந்தோட்டங்களை கம்பெனிகள் குத்தகை கொடுக்கின்ற பொழுது சகல வளங்களும் கொண்ட பெருந்தோட்டங்களாகவே வழங்கப்பட்டது. ஆனால் இன்று பாதி தோட்டங்கள் இன்னும் மூடப்பட்டிருக்கின்றது. அதற்கு பெருந்தோட்டங்களுடைய காரணங்கள், பெருந்தோட்டத்திலே மக்கள் வேலைக்கு வருவதை குறைவது என்கிறார்கள். இன்று பெருந்தோட்ட மக்களுக்கு கௌரவ அமைச்சர் அவர்களே வழங்குவது 1000 ரூபாய் சம்பளம். இந்த 1000 ரூபாய் சம்பளத்தை வச்சு எப்படி பெருந்தோட்டத்தில் வேலை செய்வாங்க? அதே மாதிரி சிறு தோட்டத்திலிருந்து வாங்குற தேயிலைக்கு 150 ரூபாய் 200 ரூபாய் கொடுக்குறாங்க. ஆனால் பெருந்தோட்டத்தில் மேலதிகமாக கொடுக்கப்பட்ட குழந்தைக்கு 50 ரூபாய். இந்த நிலைமையை தான் நாங்கள் மாற்றி அமைக்க வேண்டுங்கிறோம். அண்மையிலே எங்களது அமைச்சர் ஜீவன் தொண்டமான் அவர்கள், அதே மாதிரி தொழிலமைச்சர் மனுஷ நாணயக்காரரும் சேர்ந்து பெருந்தோட்ட கம்பெனிகளை அழைத்து இந்த சம்பள பேச்சுவார்த்தைகளை நடத்தினோம். அப்போது நாங்கள் அவர்களிடம் கேட்டது 2 கோரிக்கைகள். ஒன்று, கூட்டு ஒப்பந்தத்தின் ஊடாக அந்த சம்பளத்தை கூட்ட வேண்டும், இல்லாட்டி சம்பள நிர்ணய சம்பந்தமாக அந்த சபையோடு போயிட்டு கூட்ட வேண்டும் என்று. அதற்கு அவர்கள் பதில் 2 வார காலங்கள் கேட்டிருக்கின்றார்கள். நேற்று கௌரவ ஜனாதிபதி அவர்கள் பெருந்தோட்ட கம்பெனிகளை அழைத்து பெருந்தோட்ட மக்களுக்கு 1700 ரூபாய் சம்பளம் கொடுக்க வேண்டும் என்று கூறியிருக்கின்றார். நாங்கள் மலையக மக்கள் சார்பாகவும் இலங்கை தொழிலாளர் காங்கிரஸ் சார்பாகவும் ஜனாதிபதி அவர்களுக்கு நன்றி கூறுகின்றோம். ஏன்னா உங்களுக்கு தெரியும், நாட்டின் பல ஜனாதிபதிகள் வந்திருக்கின்றார்கள். கௌரவ ஜனாதிபதி ரணில் விக்ரமசிங்கே அவர்கள் பெருந்தோட்ட மக்களுடைய எதிர்கால திட்டத்திலே மிகவும் கரசினோடு செயல்படுகின்றார். 10 பேஜஸ் காணி வழங்க வேண்டும், காணி உறுதி பத்திரத்தோடு. அதே போன்று கல்வியிலே அவர்கள் வளர்ச்சி அடைய வேண்டும், ஆசிரியர் நியமனங்கள் வழங்க வேண்டும், பெருந்தோட்ட பகுதியில் உட்கட்டம் வசதிகளை வழங்குவதற்கு தேவையான நிதிகள் ஒதுக்கியிருக்கின்றால். நேற்று பெருந்தோட்ட கம்பெனிகளை அழைத்து 1700 ரூபாய் சம்பளங்கள் வழங்க வேண்டும் என்று, அதுவும் டிசம்பர் 31 முன்பு மாற்று பதிலாக இருக்குமா இருந்தால் கூறவும் வேண்டும் என்று இருக்கின்றார். பெருந்தோட்ட கம்பெனிகள் அவுட் குரோ சிஸ்டத்திலே போவதற்கே முயற்சி செய்கின்றார்கள். அவுட் குரோ சிஸ்டம் என்பது 1000 தேயிலைகளை கொடுத்து விட்டு அவர்களிடம் 50 ரூபாய்க்கு குழந்தைகளை பறிப்பது அல்ல. நாங்கள் கூறுகின்றோம், அங்கு இருக்கின்ற காணி பெருந்தோட்ட மக்கள் காலங்காலமாக இருக்கின்றார்கள், முழுமையான காணியை பெருந்தோட்ட மக்களுக்கு வழங்க வேண்டும். குத்தகை அடிப்படையில் வழங்கி அவர்களுக்கு 10 நாள் தோட்டத்தில் வேலை செய்ய வேண்டும், ETF, EPF வழங்க வேண்டும். மீதி இருக்கின்றது அவுட் குரோ சிஸ்டத்தில் கொடுத்து அந்த சிறு தோட்டங்களிலே வாங்குகின்ற கொழுந்து நிலவரத்தை அவர்களிடம் பெற்றுக்கொள்ள வேண்டும். அப்போதுதான் அந்த நிலைமைகள் மாறும். இல்லாவிட்டால் முழுமையாக சிறு தோட்ட அவுட் குரோ சிஸ்டத்துக்கு போற நேரம் அவர்களுக்கு ETF, EPF எல்லாம் வராது. அப்ப நாங்கள் அன்னையிலிருந்து நாங்கள் அந்த பெருந்தோட்ட கம்பெனிகள் சொல்லிட்டு வரோம், அது சம்பந்தப்பட்ட அமைச்சர்களுக்கும் சொல்லியிருக்கிறோம். இந்த நிலைமையை மாற்றி அமைக்க வேண்டும். இப்ப நாங்கள் கூட்டு ஒப்பந்தத்தில் கைச்சாத்திரம் 2 தொழிற்சங்கங்கள் இருக்கும். அப்ப நாங்க சம்பள பேச்சுவார்த்தை நடத்துற நேரம் நாங்க ஏதோ ஒரு முடிவெடுத்து கம்பெனிகளோட பேச்சுவார்த்தை நடத்துறது அல்ல. அந்த பெருந்தோட்ட மக்கள் அவங்களோட கருத்துக்களையும் கேட்டு இன்னைக்கு ஏற்ற வாழ்க்கைக்கு ஏற்ற கொடுப்பனை எவ்வளவு தேவைப்படும், செலவுகளுக்கு ஏற்ற மாதிரி பேசிதான் நாங்கள் அந்த பேச்சுவார்த்தைகள் நடத்திட்டு வந்திருக்கோம். அந்த வகையில் தான் இந்த முறை நாங்கள் மக்கள்கிட்ட கருத்துக்கள் கேட்டிருக்கோம், அவங்க சொல்லியிருக்கிறாங்க. அதை நாங்கள் ஜனாதிபதிக்கும் சொல்லியிருக்கிறோம். ஜனாதிபதியும் பெருந்தோட்ட கம்பெனிகளோட பேச்சுவார்த்தை நடத்துறாரு. பெருந்தோட்டத்தை பொறுத்தளவுல அவங்க பச்சை கொழுந்து எடுக்கிறதுல மட்டும்தான் முன்னுதாரணமா இருக்கிறாங்க. அங்க இருக்கிற எல்லா வசதிகளும் வீடமைப்பா இருந்தாலும் அரசாங்கம் செய்யணும், போக்குவரத்து வசதிகள் அரசாங்கம் செய்யணும், சுகாதார வசதிகள் அரசாங்கம் செய்யணும், சிறுவர் பராமரிப்பு அரசாங்கம் செய்யணும், இந்த அவ்வளவுதான் அரசாங்கம் செஞ்சு கொடுக்கணும். ஆனா பெருந்தோட்ட கம்பெனிகள் மட்டும் கௌரவ அமைச்சர் அவர்களே அவர்களுக்கு ஆதாயம் இருந்தா மட்டும் எதை வேணாலும் செய்யறாங்க. இந்த நிலைமையை தான் நாங்கள் வந்து அமைச்சரோட ஜனாதிபதியோடும் பேசுற நேரம் நாங்கள் சொல்லியிருக்கோம், இந்த நிலைமைகளை மாற்றி அமைக்க வேண்டும்னு. ஜனாதிபதி ஒரு நல்ல தீர்மானங்களை கொண்டு வந்திருக்கிறாரு. பெருந்தோட்ட மக்களுக்கு அவர் மேல எங்களுக்கு நம்பிக்கையும் இருக்குது. அவர் பல திட்டங்களை உருவாக்கிறார். எதிர்காலத்தில் ஜனாதிபதி அந்த திட்டங்களை உருவாக்குவார். அதே மாதிரி விவசாயத்துறையை பொறுத்தவரவுள்ள நுவர்லியா மாவட்டத்தில் கூடுதலான விவசாயிகள் மரகரிகள் இருக்கின்றது. அந்த வெள்ளங்கள் வருகின்ற பொழுது ஏனைய பகுதிகளுக்கு வழங்குகின்ற அந்த சலுகைகள் நுவர்லியா மாவட்டத்தில் கிடைப்பதில்லை. அமைச்சர் அவர்கள் விவசாயத்துறையில கூடுதலான மரகரி அங்க இருக்கிற நேரம் அவங்களையும் நீங்க கருத்தில் கொள்ளணும். அந்த மானிய விலைகளை உரங்கள் கொடுக்கின்ற பொழுது அந்த மக்களையும் சிந்திச்சுப்பாங்க. அதே மாதிரி பால் உற்பத்தியில நுவர்லியா மாவட்டத்தில் தான் கூடுதலான பால் உற்பத்திகளுக்கு இருக்குது. இந்த பசு வைத்தியர்கள் அங்க பற்றாக்குறைகள் இருக்கு. அதே போல் மஸ்கலியா புகவந்தலா பகுதியில் கூடுதலான வைத்தியர்கள் பற்றாக்குறைகள் இருக்கின்றார்கள். அந்த நிலைமையை மாற்றி அமைத்து இது ஒரு விவசாய நாடுனா எல்லா மக்களும் விவசாயம் செய்யறதுக்கு தேவையான சகல வசதிகளும் செய்து கொடுக்கணும்.
Thank you. Honorable Vijita Herath, you have 10 minutes. Huh? 10 minutes.
15 minutes.
Sorry, the time has been reduced because of the early delays.
Garu,
from 12 minutes to 10 minutes it has been reduced. Your time allocated was 12 minutes, it has been reduced to 10 minutes.
මේමයි ගරු විපක්ෂ නායකතුමා තමන්ට කාලේ තියනවා කියලා ගත්ත එක අපෙන් අඩු කරන්න එපා. ඒක එතුමාලගේ පක්ෂෙන් අඩු කරන්න.
That is how it has been done.
කියලා සීමාව එක්කල කතා කරන එක.
Honorable member, that is how it has been done.
කාලේ අපිට දෙන්න. හරි. ගරු සභාපතිතුමනි කුෂිකර්ම පසම්පත් සහ ඉඩම් විෂය පළල් විෂයක් විශාල කරුණු ප්‍රමාණයක් තියෙනවා. නමුත් මං කැමති කරුණු කීපයක් විතරක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්න. විශේෂයෙන්ම අපේ රටේ තේ කර්මාන්තය මෑත භාගයේ ගත්තොත් තේ කර්මාන්තයේ විශාල කඩාවැටීමට ලක් වෙලා තියෙනවා. ඔබතුමත් ඒක පිළිගන්නවා. යම් යම් පුරෝකථන කොච්චරද දුන්නත් පහුගිය කාලය තුළ විශේෂයෙන්ම පොහොර සානාධාරයේ කප්පාදු කිරීමත් අවසාන වශයෙන් පොහොර රසායනික පොහොර සම්පූර්ණයෙන්ම නතර කිරීමත් එක්ක අපේ රටේ තේ දළුවල දාරිතාවේ අඩු වුණා. ඒ වගේම ගුණාත්මක භාවයත් අඩු වුණා. මොකද පොහොර නැතුණාම ඒ දැල්ලේ තියෙන ගුණාත්මක භාවයත් අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි අද විදුලි බිල වැඩිවීමත් අනිකුත් වියදම් වැඩිවීමත් එක්ක මේ වෙනකොට පිරිවැය 100%, 200%ක් වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තේ නිෂ්පාදන ආයතන විශේෂයෙන්ම කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ වැහුණා. අද තවත් වේගයෙන් වැහිමින් යනවා. මොකද ඒ අයට මේ කර්මාන්තේ පවත්ත ගන්න බෑ, ගත්ත ණය ටික ගෙවා ගන්න බෑ, බැංකු ණය ගෙවා ගන්න බැරුව ගොඩක් ඒවා බැංකු සන්තක වෙනවා. ඒ වගේම බ්‍රෝකර් සමාගම් වලින් ගත්ත ණය ගෙවා ගන්න බැරුව අද තේ කර්මාන්ත ශාලා වැහෙන තත්ත්වයකට රටපත් වෙලා තියෙනවා. අපි කොච්චර කතා කරත් සිලෝන් ටී ශ්‍රී ලංකාවේ තේ ලෝකේ ප්‍රසිද්ධයි කියලා අද අපිව අභිබවලා මෑතකදී තේ පටන් ගත්ත චීනය, ඒ වගේම වියට්නාමයේ වගේ රටවල් දැන් අපිව පහු කරගෙන ඉස්සරහට යනවා. අද වෙනකොට ලෝක වෙළඳපොලේ වැඩිම තේ පංගුව එවන්නේ චීනය. ඒ වගේම කෙන්‍යාව, ඉන්දියාව, වියට්නාමයේ වගේ රටවල් අපිව පහු කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ඉතිහාසයේ තේ වලින් විශාල ආදායමක් ලැබුවත් අද ගත්තොත් අපේ තේ වල ගුණාත්මක භාවයත් බැහැලා තේ කර්මාන්තේම කඩාගෙන වැටෙන තත්ත්වයක් ඇති වෙලා. ඒතට ඒ ආදායම් ලැබෙන්නේ නැති වුණාම විවිධ රසායනික ද්‍රව්‍ය මේ තේ වලට එකතු කරන්න පටන් අරන් තියෙනවා. පැණි දානවා, කෝස්ටික් සෝඩා දානවා, ආප්ප සෝඩා දානවා, ඒව දාලා තේ වල සංයුතිය වෙනස් කරනවා. ඒකෙන් ලෝක වෙළඳ පොළ තුළ අපේ තේ වල ක්වොලිටිය තවත් අඩු වෙනවා, අපිට තියෙන ඉල්ලුම තවත් අඩු වෙලා යනවා. තේ ඇට කරන්න දෙයක්වත් නැහැ. කර්මාන්ත පවත්වාගෙන යන්න ඕනි, බැංකු ණය ගෙවන්න ඕනි, එහෙම නැත්නම් තමන්ගේ ෆැක්ටරි රාජ්‍ය මේ බැංකුව සතු වෙනවා. ඒකත් එක්ක ඒ අය උත්සාහ කරනවා ලාභ හොයන්න නම් විවිධ වැරදි ක්‍රම වලින් හරි ලාභේ පවත්වාගෙන යන්න. ඒකෙන් රටක් විදිහට ගත්තොත් අපේ තේ කර්මාන්තය තවත් අනතුරකට ලක් වෙනවා. ඉතින් ඇත්තටම අපි රජයේ සතුව තිබිච්ච අපේ ඉඩම් විශාල ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් වලට දුන්නා. ගිවිසුම් අත්සන් කරා. 2047 වෙනකන් ඒ ගිවිසුම් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ වතු සමාගම් වලට අයිති ඉඩම් වල තේ වර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. ඒවා 25% වගේ ඵලදායීතාවයක් තමයි දැන් තියෙන්නේ. ඒවා මුඩුබිම් බවට පත් වෙනවා. අලුතෙන් තේ පැල හිටවන්නෙත් නැහැ. ඒ වගේම තේ වගාවේ වර්ධනය සඳහා ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. ලාභ ලැබීම විතරක් පදනම් කරගෙන ඒකෙන් අපිට විශාල පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් අපි තේ මණ්ඩලය, තේවතු කුඩා තේවතු අධිකාරිය, තේ පරිශ්‍රණ ආයතනය, ඒ වගේම ජාතික වැවිලි කළමනාකරණ ආයතනය, එවැනි ආයතන හතරක් යටතේ මේක ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මම හිතනවා මේ ආයතන හතර ඒකාබද්ධ කරලා එකතැනකින් ක්‍රියාත්මක වෙනවා නම් තමයි මේක වඩාත් ඵලදායි වෙන්නේ. මොකද ආයතන අතර සම්බන්ධීකරණයත් අද ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරනවා. අපි විශාල විදේශ විනිමයක් හොයන ආයතනයක්. හරියට ගත්තොත් පහුගිය අවුරුදු 2-3 අපි තේ වලින් අපිට උපයන්න තිබිච්ච ආදායම ඩොලර් මිලියන 300 ගණක් අපිට අහිමි වුණා. IMF එකෙන් ගත්ත ණය මුදල ඩොලර් මිලියන 330යි. ඒ හා සමාන මුදලක් මේ 2021-22 ඇතුළේ මේ අවුරුද්දේ මුල් කාලතු ඇතුළේ අපිට අහිමි වෙලා තියෙනවා. ඒ නිසා මේ තේ කර්මාන්තයේ අනාගතයේ නගා සිටවන්න නම් අලුත් නිෂ්පාදනයන් එක්ක අපි එතෙන්ට යන්න ඕනි. කෙන්‍යාව වගේ රටවල් දැන් ඕතොඩොක්ස් තේ නිෂ්පාදනය පටන් අරන් තියෙනවා. තුර අපිට වඩා ඒගොල්ල ඉස්සරහට ගිහිල්ලා තියෙනවා ලබන අවුරුද්ද සහ අවුරුද්ද එක තුනක් යනකොට කෙන්‍යාව ඔර්තොඩොක්ස් තේ නිෂ්පාදනයත් එක්ක අපිට ලෝක තේ වෙළඳපළේ තරම් කරන්න බැරි වෙන තත්වයක් ඇති වෙනවා නිසා ඉතාම අනතුරුදායක තත්වයක් ඒ වගේම ගරු එමතුමනි අපේ පොල් ශේෂ්ත්‍රයේ වැලි බගාවක් විදිහට පහුගිය කාලේ අපි පුංචි කාලේ කිව්වේ තේ පොල් රබර් අපේ අපනයන ආදායම කියලා නමුත් තේ සහ රබර් පුංචි ප්‍රමාණයකින් මේ අවුරුද්ද තුල මේ පොහොර ලබා දීමත් එක්ක යම් ප්‍රමාණයකට ඉස්සරහට ගියත් පොල් වගාව සැලකිය යුතු ප්‍රමාණයකින් කඩන් වැටලා තියෙන්නේ මේ 2022 මුල් මාස 7 ඇතුළත් 2023 මුල් මාස 7 ඇතුළත ගත්තොත් පොල් ගෙඩි මිලියන 151කින් පළදාව අඩු වෙලා තියෙනවා. ඒතර ඒකට ප්‍රධාන හේතුව තමයි පොල් පොහොර මිල වැඩි, ඒ පිරිවැය වැඩි. ඒ නිසා පොල් වගාවෙන් අපේ ගොවියෝ ඈත් වෙනවා. සාමාන්‍යයෙන් මේ දවස්වල වැසි කාලවල පොල් වගා කිරීමේ මණ්ඩලෙන් තේ පැල මිලදී ගැනීම වැඩි වෙනවා. නමුත් අද ඒක නැහැ. අද මෙච්චර වැස්සත් පොල් පැල ගෙනියන්නේ නැහැ, මිලදී ගන්නෙ නැහැ. ඒකට ප්‍රධාන හේතුව තමයි පොල් වගා කරුවන් මේ වගාවෙන් දැන් ඉවත් වෙනවා. මොකද මේක ලාභ ලබන තත්ත්වයෙන් නැති නිසා. පොල් පොහොර මිල වැඩි, පොල් පොහොර පහුගිය කාලේ හොයාගන්න තිබුණෙත් නැහැ. දැන් තියෙන පොහොර මිල වැඩි. ඒ නිසා පොල් වගාව එපා වෙලා තියෙනවා. එපා වීමත් එක්ක අද පොල් කර්මාන්තයත් ඇත්තටම ගත්තොත් පසුබෑමකට ලක් වෙලා තියෙනවා. 7.6%කින් කඩන් වැටලා තියෙනවා මේ පහුගිය අවුරුද්දයි මේ අවුරුද්දේ මුල් කාර්තුවයි සංසන්දනය කරොත්. ඉතින් විශේෂයෙන්ම අපේ පොල් වගාවේ තියෙන ප්‍රධාන ප්‍රශ්න ඔබතුමාලා දැනටමත් දන්නවා. සාමාන්‍යයෙන් පොල් ගෙඩි මිලියන 3200ක් විතර අපිට ඕනිකම තියෙනවා. කණ්ඩ විතරක් මිලියන 2000ක් විතර යනවා. ඉතින් අපේ නිෂ්පාදන පොල් සහ අතුරු නිෂ්පාදන 35ක් විතර තියෙනවා. හැබැයි ඒවට තියෙන පිරිවැය අද වැඩි වුණාම ඒක පවත්වාගෙන යන්න බෑ. අපි පොල් තෙල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 275,000ක් විතර රටේ අවශ්‍යතාවය තියෙනවා. නමුත් ටොන් 275,000න් අපි නිෂ්පාදනය කරන්නේ ටොන් 40,000ක් විතරයි. ඒ නිසාම සිද්ධ වෙලා තියෙනවා පිට රටින් ආනයනය කරන්න. ඒතර ආනයනය කරද්දී විවිධ ෆාම් ඔයිල් වර්ග ගෙන්නනවා. ෆාම් ඔයිල් ගෙන්නන එක තහනම් කරා. හැබැයි විල්මා ට්‍රේඩින් කම්පැනිය ඒ වගේ ආයතන 3-4කට අර කුප්‍රකට මාෆියාවට අයිති සමාගම් කීපයකට පමණක් දැන් ෆාම් ඔයිල් ගෙන්නන්න ඉඩ දීලා තියෙනවා. ඒගොල්ලන්ට ලයිසන් දීලා තියෙනවා. ඒගොල්ලෝ තමයි දැන් ආපහු ෆාම් ඔයිල් ගෙන්නන්නේ. ඉතින් ඒකෙදි වෙන අක්‍රමිතාවයන් ගොඩක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි RBD පොල් තෙල් ගෙන්වීම. ඒවා ඇත්තටම ගත්තොත් රිෆයින් කරන්න නැතුව අපිට පාවිච්චි කරන්න බෑ. හැබැයි එතනත් ලොකු මාෆියාවක් සිද්ධ වෙනවා. ඔබතුමා දන්නවා ඇති ෆාම් ඔයිල්, ෆාම් කර්නල්, ඒ වගේම පොල් තෙල් ගෙන්නද්දී ඒවැ බදු අනුපාතයන් වෙනස්. සාමාන්‍යයෙන් පොල් තෙල් වලට රුපියල් 150යි, ෆාම් කර්නල් වලට රුපියල් 250යි. හැබැයි ෆාම් කර්නල් ගෙන්නලා ඒවා නැවත රීඑක්ස්පෝර්ට් කරන ප්‍රතිඅපනයනය කරන ව්‍යාපාරයක්
පවතිනවා.
ඒක ඇතුලේ විශාල අපිට වෙන හානිදායක තත්ත්වයක් තියෙනවා. ඒක පිළිබඳව ඔබතුමා හොයලා බලන්න. ඒ වගේම අපේ පොල් කෙඳි සහ කොහොඹත් නිෂ්පාදනය. ලෝක වෙළඳපළේ ලොකු ඉල්ලුමක් තියෙනවා. ලබන අවුරුද්දේ ලොකු ඉල්ලුමක් එනවා. හැබැයි දැනට අපි ඒ කොහොඹත් සහ කොහොඳි අපනයනය කිරීම අපේ කඩන් වැටලා තියෙනවා. ඇත්තටම ගත්තොත් ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ පොල් සංවර්ධන මණ්ඩලයේ හරහා ක්‍රියාත්මක වෙන්න ඕනේ. පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රොසෙසින් ඩිරෙක්ටර්, මාකටින් ඩිරෙක්ටර් තනතුරු පෞගේ කාලේ පුරප්පාඩු තම පුරවලා නැහැ. සභාපතිතුමා ඉන්නවා. නමුත් අපිට ලබන අවුරුද්දේ තියෙන ඉල්ලුමට සරිලන විදිහට අපි දැනටමත් දැන් ලෑස්ති වෙලා තියෙනවා. හැබැයි එහෙම සැලැස්මක් නැහැ. පෞගේ කාලේ සෞදි අරාබියෙන් අපිට කන්ටේනර් 20,000ක් විතර අවුරුද්දට අපෙන් එවන්න කියලා ඉල්ලුමක් තිබුණා. හැබැයි පෞගේ කාලේ මෙහෙතිවිච්ච තත්ත්වයත් එක්ක විශේෂයෙන් පොල් කුරුමිණියාගේ ප්‍රශ්නෙත් එක්ක එයා ඒක තහනම් කරා. නමුත් පහුගිය කාලේ ව්‍යාපාරිකව මැදිහත් වෙලා ඒ තහනම ඉවත් කරගත්තා. ඉවත් කරගත්තට දැන් අපිට යවන්න අවස්ථාව තිබ්බට යවන්න සූදානමක් සැලැස්මක් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසා ඉතා පැහැදිලිව අපිට ලොකු අපනයන ආදායමක් ලබා ගන්න පුළුවන් මේ කොහු කෙඳි සහ කොහොඹත් අපනයනය කිරීම දියුණු කරන්න වහම මැදිහත් විය යුතුව තියෙනවා. ඒ වගේම පොල් වගා කිරීමේ මණ්ඩලයේ පහුගිය කාලේ EPF අරමුදල විශාල වංචාවක් වුණා. ඒකට වක් කියන්න ඕන නිලධාරිනිය දැනට අත්අඩංගුවේ ඉන්නවා. හැබැයි අරමුදල ඒ සේවකයන්ට ලබා දීම සිද්ධ වෙලා නැහැ. ඇත්තටම සේවකයන්ගේ සල්ලි මේ EPF අරමුදලේ තියෙන්නේ. අත්අඩංගුවට අරගෙන නීතිමය ක්‍රියාමාර්ග යන එක හොඳයි. හැබැයි අරමුදලෙන් ඒ සේවකයන් විශේෂයෙන් සමහර මේ ආයතනවලින් දැන් ඉවත් වෙලා තියෙන්නේ. ඔවුන්ට අයිති අරමුදලක් EPF එක කියන්නේ. ඒ නිසා කම්කරු දෙපාර්තමේන්තුව බාරේ තියෙන එක මේ මුදල් ලබා දෙන්න වහම මැදිහත් වෙන්න. ඒකට කරන්න තියෙන අරමුදල තියෙනවා බැංකුවේ.
ඔබතුමා
ක්‍රියාමාර්ග ගන්න විතරයි. අවසාන වශයෙන් මම කියන්න කැමතියි නැනෝ පොහොර වංචාව පිළිබඳව මම මේ පාර්ලිමේන්තුවේ නැනෝ පොහොර වංචාව ඉස්සෙල්ලාම ගෙනාපු වෙලාවේ ගරු ඇමතුමා මහින්දානන්ද ඇමතුමා කිව්වා නෑ කිසිදු වංචාවක් වෙලා නැහැ කියලා. හැබැයි දැන් පස්සේ එතුමන්ලම පිළිගත්තා මෙතන බරපතල වංචාවක් වෙලා තියෙනවා කියලා. ප්‍රශ්නේ තියෙන ගරු ඇමතුමා මේකට ප්‍රධාන වශයෙන් වක් කියන්න ඕනේ මොහන් පෙරරා. ඒ මොහන් පෙරරා මහත්මයාගේ සමාගම් බැක්ලිස්ට් කරා. හැබැයි අදත් කුසකර්ම මාත්‍යංශේ වෙන වෙන නම් වලින් ටෙන්ඩර් වලට ඇතුළත් වෙලා තියෙනවා. අදත් ඒ ක්‍රියාවලිය තියෙනවා. එතකොට ටීබී ජයසුන්දර මහත්මයා එදා නියෝග දුන්න කොමසල් පොහොර සමාගමේ සභාපතිට කැබිනට් කැබිනට් තීන්දුවට අනුව ගෙවීම කරන්න කියලා එතුමන්ල බෑ කිව්වා. පස්සේ CID පරීක්ෂණ පැවැත්තුණා. හැබැයි අද
වෙනකන්
වංචාවේ ඒ පාඩුව පියවන්න
ක්‍රියාවක්
අරගෙන නැහැ. ඒ නිසා වහම මේ නැනෝ පොහොර වංචාව පිළිබඳව අවුරුදු ගාණක් තිස්සේ අපි කතා කරා.
Honorable member please wind up. Thank you.
ඒ අපිට වෙච්ච පාඩුව
ජනක වකම්බර
මැදිහත් වෙලා නැහැ. වහා මේකට මැදිහත් වෙන්න කිමි.
5 minutes. Honorable Lakshman Kirilla.
By half an hour. මේ පැය භාගයක් දී කරලා අවසාන කාලේ.
පැය භාගයක් දී කරමුනේ.
අවසානයේ
දෙපැත්තම.
දෙපැත්තටම.
Please agree to.
අනේ කරන්න ඒකට. Agree, agree.
Thank you.
මේක.
මුල්සනේකර සභාපතිතුමනි අද ඉතාම වැදගත් අමාත්‍යංශ දෙකක් තමයි මේ වැසීර්සේ තියෙන්නේ කුසිකර්ම සහ වැවිලි කර්මාන්ත. මම මේ අමාත්‍යංශ දෙකේම කටයුතු කරලා තියෙනවා. මේ අමාත්‍යංශ දෙක මේ රටේ වැවිලි ශේෂ්ත්‍රෙත් මේ කුසිකර්ම ශේෂ්ත්‍රෙත් කියන්නේ රට ගොඩ ගන්න පුළුවන් අමාත්‍යංශයක්. ඒක නිසා මුලින්ම විනාඩි 5ක් තියෙන නිසා අපේ ඇමතුමාලා සියලු දෙනාටම සුබ පතනවා 2024 අවුරුද්දේ වැවිලි කර්මාන්තෙත් ඒ වගේම කුසි කර්මාන්තෙත් ඉදිරියට ගෙනියන්න ඒ අමාත්‍යංශ දෙකේම ලේකම්තුමාලා ඇතුළු සභාපතිතුමාලා සියලු දෙනාටම. ගරු මුල්සනේ ගරු සභාපතිතුමනි අපි වැවිලි ශේෂ්ත්‍රයේ බැලුවොත් අපේ රටේ අදටත් විශාල බිම් ප්‍රමාණයක් තියෙනවා වගා නොකරන. ඒ වගා නොකරන බිම් ප්‍රමාණය වගා කරන්න අපි සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරන්න ඕනේ. වැවිලි සමාගම් යටතේ තියෙන වතු වැඩි හරියක් නිකන් තියෙන්නේ. ඒ හැම වත්තකම ඒ අය අලුතෙන් වගා කරන්නේ තියෙන එකෙන් මොනවා හරි ආදායමක් ගන්න. අපි බැලුවොත් එහෙම තේ වතු දිහා බැලුවොත් කුඩා තේ වතු හිමියා විතරයි වගා කරන්නේ. මහා පරිමාණයේ රජයේ වතු බදු දීපුවා අද වගා කරන්නේ නැහැ. ඒ වතු නිකන් තියෙන්නේ. ඒක නිසා මෙන්න මේ වැඩපිළිවෙලක් හදන්න ඕන. මේ රටේ ආදායමක් ලබන්න පුළුවන් මේ වැවිලි ශේෂ්ත්‍රයේ සියලුම වතු වල වගා කරන්න. එහෙම වගා කරන්නේ නැත්නම් මම මේ ඉස්සෙල්ලත් කියලා තියෙනවා පාර්ලිමේන්තුවේ 3/2 බලය හරි පාවිච්චි කරලා මේ 225ම එකතු වෙලා මේව රජයට පවරගෙන අඩුම ගානේ වවණෙක් කෙනෙකුට හරි දීලා මේව වවන්න. අපි රට පල්ලෙහාට ගිහිලා තියෙන වෙලේ එතනින් නැගිටින්න නම් මෙරටේ සෑම බිම් අඟලක්ම ප්‍රයෝජනයට ගන්න ඕනේ. ලෝකේ හැම රටකම මෙහෙමයි. අපි චීන බැලුවා කුසිකර්මාන්තයෙන් එච්චර දිනු වෙලා තියෙන්නේ නායකය තරත් ඔකා කරලා තියෙනවා. ඒ වගේ අපි බලන්න ඕන අපේ රටේ පුංචි බිම් කඩක් තියෙන්නේ. මේ බිම් කඩේ වගා කරන්න පුළුවන් හැමදාම වගා කරන්න ඕනේ. එහෙම වගා කරොත් අපිට පුළුවන්කමක් තියෙනවා මේ රටේ මේ ප්‍රශ්න විසඳන්න. ඒක නිසා අපේ ගොවියා අද ගොවිතැන ඈත් වෙන්න හේතුවක් තියෙනවා. ඒක තමයි ඒගොල්ලන්ට යන වියදම් වැඩි, කොස්ට් එක වැඩි. ඒක වැඩි වුණාම ඒකට සරලන ආදායමක් ලැබුණාම ඒ අය වගා කරන්න කැමති වෙන්නේ නැහැ. අපි සහනාධාර ලබලා දෙනවා. දැන් කුඹුරු ගොයියන්ට ඒ අයට සහනාධාර රාශියක් දෙනවා. මේ වැවිලි ශේෂ්ත්‍රය කියන හැම කෙනෙක්ම ගොයියෝ.
Honorable member, you have 2 more minutes.
ගරු කතාව පටන් ගන්නවත් වෙලාවක් නැති වෙනවා. ගරු මුනුසුනේ මන්තුමනි, ඒක නිසා මේ වැවිලි ශේෂ්ත්‍රයේ අපි කටයුතු කරන්න හැමෝම ගොවි මහතුරු. තේ ගොවියත් ගොවියා. ඒ වගේම අපි දකින බඩිනුක වගා කරන්නෙත් ගොවියෝ. කුරුඳු වගා කරන්නෙත් ගොවියෝ. මේ හැමෝම ගොවියෝ. ඒක නිසා ඒ හැමෝටම සහනාධාරයක් දෙන්න. මම ඇමැත්තුමාගෙන් ඉල්ලා සිටිනවා මම එදා ඉන්න කාලේ අපේ රමේස්වතර ඇමතුමාගේ කාලේ අපි ඒ ගොවියන්ට නොමිල ලබලා දුන්නා පැල වර්ග. ගරු මුල්සනේ මන්තුමනේ ඒ කාලේ මම දුන්නා ටොම් ජේසි අම පැල ලක්ෂ 22ක් නිකන්. අද සෙවනගල සීනි කර්මාංශාලාවේ විතරක් ඒ දීපු පැල වලින් 49 ලක්ෂයක් ආදායමක් ගත්තා. එතකොට අපේ රටේ මේ වගා කරන්න පුළුවන් හැම වර්ගයක්ම වගා කරන්න ඕනේ. කුරුඳු හිටවන්න පුළුවන් තේ වගාවේ. ඒ හැම ඊගවට පුවක් මේ රටට ලොකු ආදායමක් ගේන්න පුළුවන්. අපි දැන් අහපව් පුවක් ආනයනය කරලා හිටන් විකුණනවා. මං කියන්නේ මේව නතර කරලා රටක් ඇටියට අපි ඉස්සරහට වැඩ පිළිවෙලක් හදාගෙන කටයුතු කරන්න ඕනේ. ඒක නිසා
ඇමතුමාට
මගේ ස්තුතිය පුද කරනවා. ඒ අමාත්‍යංශයේ එතුමාට ඒ කටයුතු කරන්න නැවත වරක්. ඒ වගේම ඒ දෙපාර්තමේන්තු සංස්ථා සියල්ලම මේකටත් වඩා හොඳට ගිලියන්න සියලු දෙනාට සත්‍ය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.
Thank you. Honorable former President Maithripala Sirisena, you have 7 minutes.
ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම කෘෂි කර්මාන්ත සහ වැල් කර්මාන්ත පිළිබඳව කතා කරන විට කොවි ජනතාව නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මූලික වශයෙන්ම මේ වන විට ගොවීන්ගේ තත්ත්වය පිළිබඳවයි කරුණු කීපයක් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ කෙටි වේලාවක් තුළ. අද ගරු ඇමතිතුමනි, මූලික වශයෙන්ම මම හිතන්නේ අපි කවදත් කතා කරන ගොවියාගේ නිෂ්පාදන වියදම අවම කිරීම සඳහා ගත යුතු වැඩපිළිවෙළක අවශ්‍යතාවය තමයි තිබෙන්නේ. අද ගොවියාට ගොවිතැන් කිරීම සඳහා වී ගොවියා, එළවලු ගොවියා, පළතුරු ගොවියා, ඒ වගේම ධාන්‍ය බඩිරුමු වැනි ඒ සෑම ගොවියෙකුටම තිබෙන ප්‍රශ්නය තමයි නිෂ්පාදන වියදම අනුව ඒ නිෂ්පාදන වියදම අවශ්‍ය තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනයක් නොමැතිකම. ඔවුන් ප්‍රධාන වශයෙන්ම 2021 අවුරුද්දේ ගත්ත ඉතාමත් අමනෝඥ තීන්දු නිසා කෘෂි කර්මාන්තයේ සහ වැවිලි කර්මාන්තයේ ඇතිවෙච්ච විශාල කඩාවැටීම, ගොඩනැගීම අද පහසු වෙන්නේ නැහැ. මේක දවසකින් දෙකකින් කළ හැකි දෙයක් නොවේ. දැන් මේ කාලේ ගත්තාම ඇමතිතුමා පොළොන්නරුවේ යූරියා නැහැ. යූරියාවල විශාල හිගයක් තිබෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තාම අපි සාමාන්‍යයෙන් ගමේ කතා කරන මඩ පොහොර මේ කාලය තුල පොළොන්නරුවේ විශාල හිගයක් තිබෙනවා. ඒ වගේම තමයි රජයෙන් දෙනවයි කියපු රුපියල් 10,000 පොළොන්නරුව ප්‍රදේශයේ හුඟ දෙනෙකුට ලැබිලා නැහැ. ඉතින් ඒ තත්ත්වයන් උඩ ඒ මුදලත් ලැබුණේ නැති නිසා ගොවීන් විශාල අමාරු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම වල්නාශක සහ කෘමිනාශක මිල පුදුමාකාර විදිහට තමයි ඉහළ ගිහින් තියෙන්නේ. නිෂ්පාදන වියදම සම්බන්ධයෙන් කතා කරන විට වල්නාශක සහ කෘමිනාශකවල මිල ඉහළ යෑම බහුජාතික සමාගම් වලින් කිසියම් පාලනයකින් තොරව කිරීම නිසා වැවිලි ශාස්ත්‍රයේ ඒ වගේම මේ කෘෂිකර්මයේ සෑම අංශයකම ඉතාම විශාර බලපතල ප්‍රශ්නයක් තිබෙනවා. වල්නාශක සහ කෘමිනාශකවල ඉතාම ඉහළ මිලක් තිබෙන නිසා සාමාන්‍ය ගොවියෙකුට ඒ මිල යටතේ දැන් රුපියල් 20,000ක් 20,000කින් ඉහළ වගේ තමා තියෙන්නේ ගන්න පුළුවන්කමක් නැහැ. මේ තත්ත්වයන් තුළ අපි ප්‍රධාන වශයෙන්ම අපේ රටේ කෘෂිකර්මාන්තයේ ගත් විට පෙර රජ දවස ඉඳලා ගත් විට අපිට මේ රට ස්වම්පෝෂිතභාවය පිළිබඳව සමෘද්ධිය පිළිබඳව හැම විටම කතා කරන්න පුළුවන්කම ලැබුණේ කෘෂිකර්මාන්තයේ දියුණුව නිසා. මහවිජයබා රජුරුවන්ගේ ඉඳලා අනුරාධපුර යුගයෙන්ද පොළොන්නරුව යුගයෙන්ද එතනින් දමදෙනිය මේ විදිහට අපි ගත්තොත් දිගට මේ සෑම කාල පරිච්ඡේදයකම කෘෂිකර්මාන්තයේ තමා මහා වැව් හැදීම. මේ රට වැව් වලින් පිරිච්ච රටක්. ලෝකයේ කිසිම රටක මේ තරම් වැව් නැහැ. ඒකට ඒ විදිහට කෘෂිකර්මාන්තයේ දියුණුවක් ඇති වුණේ ඒ පෙර රජ දවස එදා ඒ විදිහේ වාරි කර්මාන්තයේ පිළිබඳව වාරි තාක්ෂණයේ පිළිබඳව ඇති කරපු ශිල්පීය ඥානය සහ දියුණුව තුළ ඇතිවෙච්ච ප්‍රධාන වශයෙන්ම එයින් නිෂ්පාදනයට ඇතිවෙච්ච ශක්තිය. අද වාරිමාර්ග ශාස්ත්‍රයේ ගත්තත් වාරිමාර්ග සහ කෘෂිකර්ම කියන්නේ දෙකම එකට යන එකක්. ප්‍රධාන වශයෙන්ම වාරිමාර්ගයේ ජල කළමනාකරණය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒක නිසා මේ සියලු කාරණා ගත්තිට අපි ඉතාම නරක තැනක ඉන්නේ. කෘෂිකර්මාන්තයේ 2019 පස්සේ මේ රටේ මහා ජාතික ඛේදවාදයක්
ෆෝම් ප්‍රෙසිඩන්ට් යු හැව් 2 මෝර් මිනිට්ස්
ඒක ගොඩ ගැනීම ඉතාමත් අමාරුයි. ඒ තත්ත්වය රජයේ වගකීම දරල ඇමතුමා ඒ ගැන මූලිකත්වය අරගෙන කටයුතු කරයි කියලා විශ්වාස කරනවා. අවසාන වශයෙන් වතු වැවිල් කර්මාන්තය පිළිබඳව කතා කරන විට වතු කම්කරුවයකට රුපියල් 1000ක් තමයි දැනට ලැබෙන්නේ. නමුත් රුපියල් 1000කින් නඩත්තු වෙන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා අපි කියන්නේ වැවිලි ශේත්‍රයේ වතු කම්කරුවෙකුට රුපියල් 2000ක්වත් දවස මේ වැටුප දෙන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. වැවිලි කර්මාන්තයේ ප්‍රශ්න රාශියක් තිබෙනවා. ඒ වගේම 20 කාලය තුල පොහොර ප්‍රශ්නය නිසා වැවිලි කර්මාන්තය ඇතිච්ච කඩාවැටීම බරපතලයි. අවසාන වශයෙන් ඉල්ලා සිටා මේ කලින් කතා කරපු අපේ ගරු මැති අමිතුරු සඳහන් කළා මේ මහා වතු සමාගම් ඒගොල්ල හරියට නිෂ්පාදනය වැඩි කරන වැඩපිළිවෙලක් කරන්නේ නැත්නම් දැන් උදාහරණයක් විදියට ගත්තාම සුළු තේ කර්මාන්තයේ සුළු වතු හිමියා ඒක රටට වැඩි නිෂ්පාදනයක් දෙනවා නම් මේ මහා වතු තිවෙන බහුජාතික සමාගම් නැත්නම් අපේ රටේ ජාතික සමාගම් මේ වතු ඒ ප්‍රදේශවල එක්ක ජනතාවට දෙන්නේ එහෙම නැත්නම් රජයට පවරාගෙන ජනතාවගේ යම්කිසි සමුපකාර ව්‍යාපාරයක් වගේ දෙයක් හදලා ඒවා නිෂ්පාදනය වැඩි කිරීම වැඩි පිළිවෙලකට යෑම අවශ්‍ය. මොකද මේ මහා වතු හිමිකරුවන්ට වෙනත් විශාල ව්‍යාපාර තියෙනවා වෙනත් ආදායම් මාර්ග තිබෙනවා. ඒක නිසා මේවට ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. ඒ නිසා කෘෂි වර්ම ශේත්‍රෙත් වැවිලි ශේත්‍රෙත් ඇති වෙලා තිබෙන තත්ත්වයන් වලදී වීගොවියාගේ ඉඳලා අවසාන වැවිලි ශේත්‍රයට දක්වා ඇති වෙලා තිබෙන මේ ප්‍රශ්න පිළිබඳව මූලික වශයෙන්ම අවශ්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි කියන එක කියමින් මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
Thank you.